Next, we go to the next on the today's order paper. We go forward on today's business. Item number one on today's order paper, Appropriation Bill 2026. Honourable members, I wish to inform the South that no motion at the adjournment time has been submitted for today, as decided by the Committee on Parliamentary Business at its meeting held on 11 September 2025. Time allocated for the adjournment debate from 6 p.m. to 6:30 p.m. will be utilized for the committee stage debate on the appropriation bill with leave of the House. First schedule, Ministry of Education, Higher Education and Vocational Education, Head 126, Heads 112 to 115 and Head 335. Consideration from 10:30 a.m. to 6:30 p.m. Cut motion to be proposed by Honorable Rohini Kumar Vijayaratna. You have 22 minutes.
Stuti, Garu Niyojakathanayaka Tumini, 2026 Visarjana Panat Ketum Patehi, Karaka Sabha Avasthave, Adadina, 2025, 11, 25 Angaharuada, Vivadeta Ganina, Amatyansha Ha, AYA Ati Anikud Department Tuha, Ayatanavaling, Adalanka, Ekasi Visihaya, Desia Dolaha, Sita, Desia Pahalava Saha, Tunsia Tispahadarana Vashir Shangin, Sampradayan Kulava, Ekek Vedasatahan, He Sialum Muravatana Vyadam, Ha Pragdana, Mula Vyadam, Rupial, Dahaikin, Kapa, Hari UTI, Mamayojana Karam. Garu Niyoja Kathanayakatumani, Adhyapanayata 100ta 6k denawa kiyana eke prakashikawa lesa Garu Agramathya Tumiya, Harani Amarasurya Mathithumiya wagema Pelapali Virodhata Pagaman giyapu 30kata wadiya pirisak niyojane karana me parliamentuwe katha karanna labima mama suvisheshi avasthawak hatiyata dakino. 2009 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා මහාචාර්ය සුමනසිරි ලියනගේ මහත්මයා කී කතාව සංකේතීය ඉල්ලීමක් බවට 2012 දී පත් කරගෙන පෙළපාලි ගියා විශ්වවිද්‍යාල මාස ගණන් වහලා දාලා තිබුණා ඒ එදා මෙදා තුර ඒ සංකල්පීය ඉල්ලීම වෙනුවෙන් විශ්වවිද්‍යාල දරුවන්ගේ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල මිනිස් පැය දහස් ගණන් මිලියන ගණන් මං හිතන්නේ නැති කළා විනාශ කළා. හැබැයි එහෙම කිව්ව මේ ආණ්ඩුව මේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ 2%. 2024 ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් අධ්‍යාපන ශාස්ත්‍රයේ 70%ක් 80%ක් ඡන්දේ දුන්නේ 6%ක මේ මුදල අරගෙන මේ අධ්‍යාපනයේ තියෙන ගැටලු විසඳ ගන්න. දැන් 76 වසරක සාපය අවසන් කරන්න කියලානේ ආවේ දැන් ඔයාලා කියන හැටියට මේ සැප විඳින මාස 13. හැබැයි 2025 ඉතිහාසගත වෙනවා අධ්‍යාපනයට වෙන් කළ අඩුම ප්‍රාග්ධන මුදල් වලින් 20%කින්වත් වියදම් කරගන්න බැරි වුණු ආණ්ඩුවක් විදිහට. ඒකනුත් 12%ක් වෙන් කරලා තියෙන්නේ පහුගිය 2024 කරපු වැඩවලට. ඒ නිසා මේ ආණ්ඩුව බිහි කරන්න වැඩිම පොරොන්දු දුන්න බලාපොරොත්තු දුන්න ඒ වගේම වැඩිම පිරිසක් රැවටුණු ශාස්ත්‍රයේ හැටියට මම අධ්‍යාපන ශාස්ත්‍රයේ දකිනවා. මහාචාර්යවරු, ආචාර්යවරු, අධ්‍යාපනඥයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, උපාධි අපේක්ෂකයන්, උපාධිධාරීන් ආදි වශයෙන් ගත්තහම සියලු දෙනා තොග පිටින් රැවටිච්ච යුගයක් මේක. නාසා විද්‍යාඥයනුත් රැවටුණා ඉතින්. අන්න ඒකයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන්නේ. ලියන්න කියවන්න විතරක් නෙවෙයි ගරු ඇමතිතුමිය ලියපු දෙයක් කියපු දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එහෙම වුණහම තමයි නිවැරදි සාක්ෂරතාවයේ එන්නේ. එහෙම නැති නිසා තමයි අමු කැලෑ ගිනි තියන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඒක නිකන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි ආණ්ඩුවේ කැබ් ව්‍යාපෘතියයි දෙකම එක වගේ. මොකද කියන්නේ එකක් කරන්නේ එකක්. පෙන්වන්නේ එකක් කියන්නේ තව එකක්. මෙන්න මේ විදිහට තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන්නේ. අද පෙන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගරු ඇමතිතුමිය අම්මෙක් අපෙක් නැහැ, කරපු මිනිහෙක් නැහැ. එතකොට මේක අවජාතකයි. මේක 2017 ආරම්භ වුණා කියලා කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මුල් පිටු තුන අයින් කරලා ඒක පක්ෂ අභ්‍යන්තරයෙන් හැදලා කියලා මුලින් කිව්වා. එනිසා මම කියනවා අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, එහෙම නැත්නම් අවජාතක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතකේ නැතුව බණ අහනවා වගේ වැඩක්. එනිසා ගරු ඇමතිතුමී, මම ඔබතුමීට කියනවා ඔබතුමියගේ අමාත්‍යංශයේ ඔබතුමිය කරන්න. ඔබතුමියට මතකයි අපි එකට ඉඳගෙන හදපු කියපු ප්‍රතිසංස්කරණ ගැන ඔබතුමී දන්නවා. මේ ගුරුවරයෙක් මාරු කරගෙන දවසේ වැඩ ටික කරගෙන වොයිස් කට් එකක් දීගෙන හිටපු අවතාරවල බලපෑම් වලට ඔබතුමී මේ අධ්‍යාපන අමාත්‍යංශය යට කරන්න එපා. මොකද හැලිය සූපේ රස නොදන්නවා වගේ මල් වටේ කරගෙන ගුරුවරුන් රවටපු බඹරුන්ද අධ්‍යාපන අමාත්‍යංශයට සහ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් කරන්න දෙන්න එපා. මොකද තේරෙන්නේ නැහැ. ඒ වගේම ගරු ජනාධිපතිතුමාටත් ඔබතුමියටත් මම මේ වෙලේ මතක් කරන්න ඕනේ, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කාබනික වගාව දෙක නාටකය වගේ. වර්තමාන ආණ්ඩුවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ විදිහයි කියලා මම කියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාබනික වගාවට විද්‍යාවක් තිබ්බේ නැහැ, පිළිවෙලක් තිබ්බේ නැහැ, චාරයක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මේ ආණ්ඩුව විනාශ වෙන්න ආරම්භ වුණේ. එහෙම කළොත් ඔගොල්ලන්ටත් වෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණම තමයි ඔබගේ ආණ්ඩුව විනාශයට ගෙනියන්නේ. මම ඔබතුමියට මතක් කරන්න ඕනේ, මේ අධ්‍යාපනයේ අත තියෙනකොට ප්‍රතිපත්ති හා මූලධර්ම අමතක කරන්න නරකයි. මේ අධ්‍යාපනය කියන්නේ ආයෝජනයකට වඩා මූලික අයිතිවාසිකමක් හිටියට දකින්න ඕනේ. හැමතෙම සම අවස්ථා ලැබෙන්න ඕනේ. මම ඔබතුමීට මතක් කරන්න සතුටුයි, අර අපි හිටපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ නිර්දේශ හතරක් තිබුණා. ඒ ගැන ඔබතුමියගේ අවධානය මම යොමු කරන්න ඕනේ. ඒකේ එක තමයි නිදහස් අධ්‍යාපනයේ මූලික මූලධර්මයක් වන අතර ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ අභියෝගයට ලක් නොකරයි. අංක දෙක, අධ්‍යාපන මූලික අතිවාසිකමක් වන අතර එය සියලු ප්‍රතිසංස්කරණවලදී තහවුරු කර ආරක්ෂා කළ යුතුයි. අංක තුන, සමානාත්මය හා සමාජ සාධාරණත්වය සියල්ල ආවරණය කරන ධර්මතා හා සම්මතය වනු ඇති අතර එය ජන විශ්වාස හා දෘෂ්ටිවාදාත්මක සාධක නොසලකා සම්පත් වෙන් කිරීම හා සියලු සිසුන්ට සමාන ප්‍රවේශ සහ අවස්ථා සහතික කිරීම ඇතුළුව ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හා සියලු ප්‍රතිසංස්කරණ දෙකම පාලනය කරයි. හැබැයි විෂමතාව ගොඩක් තියෙනවා. හතර, අධ්‍යාපනය ඵලදායි වන්නේ සිසුන්ට සිය මූලික අවශ්‍යතා සපුරා ඇතනම් පමණි. එබැවින් ඕනෑම ප්‍රතිසංස්කරණයක් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස පාසල් පෝෂණය හා සෞඛ්‍ය ආරක්ෂණය ඇතුළුව සමාජ ආරක්ෂණ ජාලයන් සියල්ලම වෙනුවෙන් සහතික කළ යුතුයි. මං අහනවා ඔබතුමිය මේ හදලා තියෙනවයි කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මේ ඉහත කිව්ව නිරීක්ෂණවලින් කොයි දේද ආමන්ත්‍රණය කරලා තියෙන්නේ කියලා ඔබතුමිය කියන්න. මේක හදපු කෙනෙක් නැහැ. කුමක් ඉලක්ක කරගෙන හැදුවේද කියලා ඇහුවහම උත්තරයක් නැහැ. මේකේ තියෙන්නේ විෂය නිර්දේශන සංශෝධනයක් පමණයි. විෂමතා, ගැප්ස්, අඩුපාඩු අවම කරන්නට අවධාරණයක් හෝ ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මේ රිෆෝම්ස් කරන්න මුදල් කොහෙන්ද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. අපි දන්නවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවෙන් ගෙනාපු මිලියන 200ක රුපියල් ඩොලර් මිලියන 130කට ආසන්න මුදලක් ඉතුරු වෙලා තියෙනවා. මේක වියදම් කරගන්න කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අද අධ්‍යාපන අමාත්‍යංශයේ, ඒ වගේම පළාත් අමාත්‍යංශවල, ඒ වගේම කලාප වල, අධ්‍යාපන කලාපවල සහ ගුරුවරුන්ගේ අදහස් වෙලා තියෙන්නේ. මේක ඉදිරිපත් කරන්න මාස 6ක් ගියා. නමුත් මූලික ගැටලු මේක ඇතුලේ කතා කරලා නැහැ කියන එක මම බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ. මුදල් සැපයීම ගත්තහම දලදේශීය නිෂ්පාදනයෙන් 2023 1.8ක් දුන්නා. 2025 අද 1.9ට බැහැලා තියෙනවා. මේ මුදල් වෙන් කිරීම ලෝකයේ පිළිබඳව ලෝකයේ රටවල් ශ්‍රේණිගත කිරීම වලදී අපි ඉන්නේ අන්තිම ඉඳන් තුනට. ඒ නිසා මම කියනවා මේ අධ්‍යාපනය තුල අර මුලින් කතා කරපු සමබිම හැදිලා නැහැ. සම්පත් විෂමතාවයේ ඉතාමත් ඉහළයි. දැන් මම ඔබතුමියගේ අවධානය යොමු කරන්න කැමති මේ පාසල් වර්ගීකරණයම බලන්න. ජාතික පාසල් තියෙනවා, ඒකට ලොකු හැන්දෙන් බෙදනවා. ඊළඟට පළාත් පාසල් තියෙනවා, ඒ පළාත් පාසල් ඇතුළේ තව තියෙනවා වතු පාසල් කියලා. මේවට පුංචි හැන්දෙන් බෙදනවා. එතකොට 1AB පාසල් තියෙනවා 9.8ක්, 1C පාසල් තියෙනවා 19.6ක්, Type 2 පාසල් තියෙනවා 32.4ක්, Type C පාසල් තියෙනවා 38.2ක්. මෙන්න බලන්න පාසල් කොච්චර වර්ගීකරණයක් තියෙනවද. ඊළඟට තියෙනවා හොඳ පාසල් සහ නරක පාසල්. මොනවද මේ හොඳ පාසල් කියන්නේ? ඉතා ජනප්‍රිය පාසල් තියෙනවා 10096න් 880ක්. ජනප්‍රිය පාසල් තියෙනවා 10096න් 3379ක්. ඔක්කොම 10096න් 4259ක් හොඳයි. එතකොට ඉතිරි සියල්ල ජනප්‍රිය නොවන දුෂ්කර සහ අති දුෂ්කර, එහෙම නැත්නම් ළමයින්ට නොයාබැරිකමට යන ඉස්කෝල විදිහට අද දෙමව්පියෝ අතර ආකල්පයක් ඇති වෙලා තියෙනවා. මේ ඉස්කෝල තියෙනවා 10096න් 5837ක්. ඒ කියන්නේ සමස්ත පාසල් වලින් 57.8%. ඒ කියන්නේ මේ රටේ පාසල් වලින් භාගයකට වඩා අර negatively viewed schools. එතකොට මේ විෂමතාවය දැන් 1AB එකක් කියන්නේ විෂය ධාරා හතරම කරන්න පුළුවන් දරුවන්ට තියෙන පාසල්. හැබැයි එහෙම පාසල් තියෙන්නේ 9.8%. ඊළඟට මෙන්න මේවා වෙනස් කරන්න ඔබතුමියගේ ප්‍රතිසංස්කරණවල උත්තර තියෙනවද කියන එක මම ඔබතුමියගෙන් අහන්න ඕනේ. මේ දුෂ්කර පාසල්වල ගුරුවරයාට රුපියල් 1500ක් දීමනාවක් ගැන කතා කරනවා. දැන් ඔබතුමීලට ගමන් ගාස්තු සහ බෝඩින් ගාස්තු අරගත්තහම මේ 1500ෙන් කරන්න පුළුවන් මොකද්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. අඩුමතරමේ දුෂ්කර දීමනාව රුපියල් 15,000ක්වත් නොකරනවා නම් මම හිතන්නේ නැහැ ගුරුවරු ඒ පාසල්වල තවදුරටත් කටයුතු කරන්න කැමති වෙයි කියලා. සිසුන් සංඛ්‍යාව අනුව ගත්තහම ගරු ඇමතිතුමිය සිසුන් 500ට අඩු පාසල් තියෙනවා 7910ක්. 1000ට අඩු පාසල් තියෙනවා 9219ක්. එතකොට 10096න් 9219ක්ම මේ ළමයි 1000ට අඩු පාසල්. එතකොට අඩුම සම්පත් ලැබිලා තියෙන්නේ මෙන්න මේ පාසල් වලට. ඊළඟට 1000 අතර පාසල් 844ක් තියෙනවා. ළමුන් 4000ට වැඩි පාසල් 33ක් තියෙනවා. මේ වගේ වැඩිම සම්පත් ගිහිලා තියෙන්නේ අන්න අර 4000කට වැඩිය ළමයි ඉන්න පාසල් වලට. ඒක ඇවිල්ලා සමස්ත පාසල් ප්‍රමාණයෙන් 0.032ක්. ඒ කියන්නේ ලොකු හැන්දෙන් බෙදලා තියෙන්නේ එතෙන්ද. මේ පුංචි පාසල් වලට ස්විමින් පූල් එකක් තියෙනවද? පුංචි පාසල් වල AI තාක්ෂණය ගැන කතා කරනවද? වෙන දෙයක් ඕනේ නැහැ, ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවද? එහෙමනම් මේ සම්පත් බෙදී යාම ගැන ඔබතුමිය හොයලා බලන්න ওই ප්‍රතිසංස්කරණ වල ඒවට කොතනද ඉඳ තියෙන්නේ කියලා. දැන් අධ්‍යාපන ගුරුවරු සහ යටිතල පහසුකම් වැඩිපුර ගිහින් තියෙන්නේ කොතෙන්ද කියනක ඔබතුමිය හොයලා බලන්න. ඊළඟට ළමුන් 50ට අඩු පාසල් තියෙනවා 1506ක්. ඒවා වැහිම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ අපි ඉඳගෙන ගත්ත තීරණ නෙවෙයි. මේක ගැටලුවට විකල්පයක් නෙවෙයි කියනක මම ඔබතුමීට කියනවා. මොකද ළමුන් පාසල් හැර යෑම ගත්තොත් 16%ක් ඕ ලෙවල් වලට කලින් පාසල් හැර යනවා, 35%ක් ඕ ලෙවල් වලින් පස්සේ පාසල් හැර යනවා. ඉතින් මේ කුඩා පාසල් ආරක්ෂා කරගන්න ඕනේ ඇයි කියන එක මම ඔබතුමියගෙන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. දැන් වලපනේ, විල්ගමුව, හසලක, දඹුල්ල, රත්තොට වගේ පළාත්වල, දුෂ්කර පළාත්වල, වතුකරේ වගේ දුෂ්කර පළාත්වල මේ 50ට අඩු පාසල් වහනකොට ඔබතුමී බලන්න ඒ පාසල්වල ඉන්නවා 43,986ක්. ගුරුවරු ඉන්නවා 8,744ක්. දැන් බස් දෙනවා කිව්වහම බස් කීයක් දෙන්න වෙනවද මේ පාසල්වලට? මේවට රජයේ මුදල් කොතනද වෙන් කරලා තියෙන්නේ? මෙන්න මේව ගැන අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට සිසුන් 4000ට වැඩි පාසල් තියෙන සමස්තයෙන් 0.3%. සිසුන් 162,930ක් ඉන්නවා ඒ වගේ. එතකොට මේ පාසල් වහනවා නම් එක වසර චක්‍රලේඛයේ වෙනස් නොකර මේ ළමයි ටික යන්නේ කොයි පාසලටද? දැන් අරේ විස්කම්බේ ගැන ප්‍රශ්න හදාගෙන තියෙනවා. කිලෝමීටර් 3න් 3ට හදනවා කිව්ව පාසල් දැන් කියනවා අරය කිලෝමීටර් 3යි. එතකොට
විෂ්කම්බය ඇතුලේ කිලෝමීටර් 6ක් ඇතුලේ. එතකොට ඔබතුමියන්ලා මේ පිළිබඳව මේ විෂමතාවයට උත්තර මේ ප්‍රතිසංස්කරණවල එන්න ඕනේ, සමබිම හැදෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදලා වැඩක් නැහැ. ඊළඟට ගුරුවරු 10ට අඩු පාසල් තියෙනවා 3117ක්. ගුරුවරු 100ට වැඩි පාසල් තියෙනවා 278ක්. මේ ගුරු තුලනය සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. 2020ට කලින් අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුවේදී අපි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. මෙන්න මේවා ක්‍රියාත්මක කරලා මේ ගුරු තුලනයට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනි. එහෙම නැතුව මොන ප්‍රතිසංස්කරණ ගෙනාවත් ඔබතුමියන්ලගේ ඔය පාසල් පාදක කරගත්ත ඇගයීම් ටික කරන්නට ඔය දුෂ්කර පළාත්වල ගුරුවරු කොහෙද ඉන්නේ? දැන් අර 16000ක් පාරේ සංවර්ධන නිලධාරීන් හැටියට අවුරුදු 5-10 වැඩ කරපු ඒ අයව කවුරු හරි වැරදක් කරලා පාසලට දාලා තියෙනවා. හැබැයි දැන් ඒගොල්ලෝ පාසල් වල සේවය කරනවා. මේ 16ක් ඉවත් කරොත් මේ 16ක් ඉවත් කරාම මේ ගුරුවරු 10ට වඩා අඩු පාසල් ප්‍රමාණය තව වැඩි වෙනවා. මෙන්න මේවට විසඳුම් ඕනේ. නැවත තව ගුරුවරු 16000ක් හදන්න විද්‍යාපීඨ වලින් එළියට එන අය දිහා අපිට අවුරුදු 4ක් බලන් ඉන්න වෙනවා. ඒ අවුරුදු 4 ඇතුළතදී තව පද්ධතියේ හිටපු ගුරුවරු විශ්‍රාම යනවා. එතකොට ගුරු හිඟය වැඩි වෙනවා. දුෂ්කර පළාත්වල පාසල් යන දරුවෝ තව තවත් අසරණ වෙනවයි කියන එක මම මේ වෙලාවේ ඔබතුමීට මතක් කරන්න ඕනි. මේ ලංකාවේ සමස්ත ගුරු හිඟය 38,346යි. විදුහල්පතිවරු 4000කට ආසන්න ප්‍රමාණයක හිඟයක් තියෙනවා. දැන් විභාග තියලා ඔක්කොම කරලා තියෙනවා. හැබැයි බඳවාගන්නේ නැහැ. දැන් මධ්‍යම පළාත ගත්තොත් එහෙම මේ වෙනකොට ලංකාවේ වැඩිම ගුරු හිඟේ තියෙන මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව 2019 අනුමත ප්‍රමාණයෙන් 100ට අවශ්‍ය 90ක් අවශ්‍යතාවය අපිට සපයන්න ඒ කාලේ පුළුවන් වුණා. 2023 මධ්‍යම පළාතේ ගුරුවරු බඳව ගන්න විභාගයක් තිබ්බා. පුරප්පාඩු 1668ක් පුරවා ගන්න. මැයි මාසේ ඒකට 532ක් ගත්තා. ජූලි මාසේ 493ක් ගත්තා. තව 643ක් ගන්න ඉඩ තියෙනවා. ඒ අය විභාගෙ ලියලා පාස් වෙලා සම්මුඛ පරීක්ෂණ කරලා ඔක්කොම කරලා ඉන්නවා. ගරු ඇමතිතුමිය කරුණා කරලා මේ අයව පද්ධතියට එකතු කරන්න. මොකද ආණ්ඩු ඉස්කෝලවලට ගුරුවරු එවනකම් දරුවන්ගේ වයස අපිට නවත්ව ගන්න විදිහක් නැහැ. ඒ වයසට දෙන්න ඕනේ කුසලතා, ආකල්ප, සංකල්ප මේවා ඒ වයසට දෙන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමියට ඒකේ අවධානය යොමු කරනවා. ඊළඟට ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මෙතන මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමැතිතුමා ඉන්නවා. ඒ කාලේ ඔබතුමන්ලා අපි එකඟ වෙච්ච සුබෝධිනී වැටුප් වාර්තාව. දැන් ඒක නරකද? දැන් ඒක නරකද? ඒක පිළිගන්නවද නැද්ද? මේවා ගැන මේ හැමෝටම කියන්න. මොකද ඔය සුබෝධිනී වාර්තාව දක්වා මේ වැටුප් විෂමතාවයේ ගේන්න ඔබතුමාට මතක ඇති අපේ ගුරුවරියක් පාරේ මැරුණා. මේ උද්ඝෝෂණ වලට ඇවිල්ලා ගුරුවරියක් පාරේ මැරුණා. එනිසා මම ඔබතුමාලගෙන් අහනවා මේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි 3/2 දෙන්නේ කවද්ද කියන එක පිළිබඳව ඔබතුමන්ලා මේ සභාවට මේ රටට දැනුවත් කරන්න. විදුහල්පතිවරු, ගුරු උපදේශක, ගුරුවරයාගේ ආර්ථිකය පහළ දාලා ඒක ගුරුවරයාට ජීවත් වෙන්න පුළුවන් විදිහට ඉහළ වැටුපකට ගේන්නේ නැතුව මනස බිඳලා දාලා ප්‍රතිසංස්කරණ ඔබතුමන්ලා මොන ආකාරයෙන් කරන්නද කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. ඊළඟට ඕ ලෙවල් ලියන ළමුන්ගෙන් 4/1 ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයන් ෆේල්. ඒකට එක හේතුවක් තමයි ගුරුවරු නැතිකම. එහෙමනම් මේවට විසඳුම් ඔබතුමියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙනවද කියලා මම අහන්න ඕනි. ඒ වගේම සියලු විෂයන් අසමත් වෙන අය ත්‍රිකුණාමලයේ 100.38යි, මන්නාරමේ 100.08යි, මාතලේ 2.9යි. මෙහෙම විෂමතාවයක් එන්නේ කොහොමද? ත්‍රිකුණාමලයේ ළමයි මන්නාරමේ ළමයින්ට වඩා බුද්ධියෙන් අඩුද? නෑ, එහෙම එකක් නෙවෙයි. මෙතන තියෙනවා මොකක් හරි අපිට ගලප ගන්න වෙන අපෙන් වෙච්ච අඩුපාඩුවක් මේ රටේ. එහෙමනම් මේ රටේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් එහෙම නැත්නම් මේ රටේ ප්‍රතිපත්ති හදනකොට වෙච්ච වැරදි වලට දඬුවම විඳින්නේ මේ රටේ දරුවෝ. ඒ නිසා මම අහනවා මේ විෂමතාවයන්ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොතනද උත්තර තියෙන්නේ කියලා. මොකද එකම පෙළ පොත ඉගෙන ගත්තේ එකම විද්‍යාපීඨ වලින් අපි ගුරුවරු ඉගැන්නුවේ. එහෙමනම් මේ විදිහේ ඩිස්පැරිටි එකක් තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබතුමිය මේ සමාජයට මේ රටට දැනුවත් කරන්න. ඒ වගේම මම ගන්න කැමති ඕලෙවල් ප්‍රතිඵල අනුව එකම කලාපේ පාසල් ශ්‍රේණිගත කිරීම වල ඉන්න හැටි මම ඔබතුමීට මේ වෙලේ මතක් කරන්න ඕනේ. නැෂනල් රෑන්ක් එක අංක 1 දේවි බාලිකාව. ඒ වගේම තමයි ඒක තියෙන්නේ කොළඹ කලාපේ විජේබා මහාවිද්‍යාලය කොළඹ 14. ඒකේ නැෂනල් රෑන්ක් එක 3643යි. කොහොමද එහෙම වෙන්නේ කිලෝමීටර 10ක් 15ක් අතරේ? මේ එකම කලාපයේ ඇතුලේ තියෙන
පාසල. අනුබර රෝහිණි කවිරත්න, you have 3 more minutes.
දැන් මාතලේ අරගත්තොත් විද්‍යා විද්‍යාලය අංක 1, ඇල්කඩුව දෙමළ විද්‍යාලය 3456. එතකොට මේ සිංහල ළමයින්ටයි දෙමළ ළමයින්ුයි අතර මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කොහොමද? මම ඊට වඩා පැහැදිලිව තව දෙයක් කියන්නම්. නාවුල කලාපයේ තියෙන හොඳම පාසලේ ශ්‍රේණිගත කිරීම නැෂනල් රෑන්ක් එක 610යි, ආන්දාවල විද්‍යාලයේ 3325යි. මෙහෙම වුණේ කොහොමද? එහෙනම් මෙන්න මේවට හේතු ඔබතුමියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙනවාද කියන එක මම අහන්න ඕනේ. ඊළඟට 1AB පාසලක ඉගෙන ගන්න තියෙන අයිතිය ගත්තොත් එහෙම විල්ගමුව කලාපයේ 14.69යි. ඒ වගේම ගලේ වෙල කලාපයේ ළමයෙකුට තියෙන අවස්ථාව 19.8යි. ඒ වගේම තමයි මාතලේ කලාපයේ 46.5යි. මේ වගේ විෂමතාවයන්ට මේ අධ්‍යාපනය තුල ඔබතුමිය සමායිතිය සම බිම සකස් වෙලා තියෙනවද කියලා මං අහනවා. ලග්ගල පල්ලේගම අරගත්තොත් එහෙම විද්‍යාව ඉගෙන ගන්නට දරුවෙකුට තියෙන අවස්ථාව නැහැ. එයා නාවුලට යන්න ඕනේ, නැත්නම් විල්ගමුවට යන්න ඕනේ, නැත්නම් බකමූණට යන්න ඕනේ. හැබැයි ඇඩ්වාන්ස් ලෙවල් ප්‍රතිඵල ඇවිල්ලා කැම්පස් එකට යනකොට ඒ ළමයාගේ ඒක බලන්නේ මාතලේ දිස්ත්‍රික්ක බකමූණට ගියොත් මාතලේ දිස්ත්‍රික්කයේ ඉගෙන ගත්ත විදිහට තමයි බලන්නේ. ඒ නිසා මං ඔබතුමියගේ අමාත්‍යංශවල මේ ප්‍රතිසංස්කරණයේ තියෙන්නේ මම කියනවා විෂය නිර්දේශයේ සංශෝධනයක් විතරයි. පොලිසි රිෆෝම්ස් නැහැ. අවුරුදු 8කට සැරයක් මේ රිෆෝම්ස් ගේන්න ඕනේ. ඔබතුමීට මතක ඇති 2023 මේවා කරන්න තිබුණේ. මේවා ආරම්භ කරන්න ගත්තා 1, 6, 10 කියන පන්තිවල. හැබැයි එහෙම කරන්න දුන්නේ නැහැ. එහෙම දුන්නනම් මේ ඕලෙවල් 2029 අලුත් සිලබස් එකේ කරනවා. මේවට විරුද්ධ උනේ කවුද කියලා ඔබතුමියන්ලා හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න. ඊළඟට විභාග ක්‍රමයේ අඩුපාඩු මිසක GPA එක ගැන විශ්වාසනීයත්වය හදන්නේ කොහොමද කියන එක මේ ප්‍රතිසංස්කරණවල නැහැ. මොඩියුල ගැන කතා කරනවා. හැබැයි මේ මොඩියුලවල ඇතුලේ QR කෝඩ් එක කියව ගන්න මේ අහිංසක දෙමව්පියන් ඩිවයිස් එකක් තියෙනවද? එහෙම නැත්නම් ඔබ මේක තුල කරන්නේ නිදහස් අධ්‍යාපනය කියන එක, නොමිලේ අධ්‍යාපනය කියන එක වලපල්ලට යැවීමක්. මොකද පොත් බෑග් එකේ බර අඩු කරලා දෙමව්පියන්ගේ පොකට් එකට තට්ටු කරන වැඩපිළිවෙලක් හැටියට විතරයි මම මේක දකින්නේ. එනිසා මම කියනවා මම මේ සියලු තොරතුරු සභාගත කරනවා. ඒ වගේම මට පුංචි වෙලාවක් තව ලබා දෙන්න ගරු සංවිධායකතුමනි, මෙහෙම හංගලා ගහන අමාත්‍යංශයක මම හිතනවා වැය ශීර්ෂය ආරම්භ කරමින් කතා කරන්න ලැබිච්ච එක සතුටක් හැටියට මම දකින්නේ නැහැ. දැනට විශ්වවිද්‍යාලවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බාහිර කතිකාචාර්යවරුන්ට සල්ලි ගෙවා ගන්න බැරි එක. ප්‍රථම හා විශේෂවේදී උපාධියක බාහිර කතිකාචාර්යවරුන්ට පැයකට ගෙවන්නේ රුපියල් 1500යි.
විශේෂ රෝහිණි කවිරත්න, your time is up.
මට මිනිත්තු දෙක ගරු සංවිධායකතුමා පුංචි කාලයක් මට ලබා දෙන්න. ගමන් වියදම කිලෝමීටරයට රුපියල් 12.50යි. මේවා අවුරුදු 20කට ඉස්සර දාපු ගණන්. මේවා අවුරුදු 20කට ගාපු ගණන්. දැන් රුපියල් 200ක සංයුක්ත දීමනාවක් ගෙවනවා. කොළඹ කැලණිය ජයවර්ධනපුර කැම්පස් තුන අරගෙන බලන්න, පික්මි එකක් ඌබර් එක යන්න මේ විශ්වවිද්‍යාල 3-4වත් රුපියල් 2000කින් ගිහින් යන්න පුළුවන්ද කියලා මං අහනවා. මේ සොච්චම් මුදලෙනුත් 36%ක් මේ 1500ෙන් 36%ක් බදු කපනවා. සංයුක්ත දීමනාවෙන් 36%ක් බදු ගහනවා. ගාන හදලා බලන්න මොකද්ද මේ දෙන හිඟන දීමනාව කියලා. මේ රටේ රුපියල් කෝටියකට වඩා මේ බදු පැහැරහැරපු අය 4570ක් ඉන්නවා. කෝටි 100ට වඩා බදු පැහැරහැරපු අය 90ක් ඉන්නවා. හැබැයි ඒ කාටවත් නඩු දාලා නැහැ. එතකොට මම ඔබතුමන්ට මේ වෙලේ මතක් කරන්න ඕනේ විසිටින් ලෙක්චරස්ලා අවුරුදු දෙකකින් මුදල් ගෙවපු නැති විශ්වවිද්‍යාල තියෙනවා. මේක තමයි අද ඇත්තම පුද්ගලීකරණය කියන එක කියන්න ඕනේ. මොකද කොළඹින් පේරාදෙණියට වයඹට රුහුණට කිලෝමීටර් එකට රුපියල් 12 50 ගානේ ගරු නියෝජ්‍ය කතානායකතුමා ගොම් කරත්තයකවත් යන්න බෑ. මේක තමයි ඇත්ත. ඒ නිසා මම කියනවා මේ අයට ගැළපෙන විදිහට එක්කෝ ඒ දෙන දීමනාව වැඩි කරන්න ඕනි, එහෙම නැත්නම් පර්මිට් එකවත් දෙන්න ඕනි. මොකද අර කියන නිබන්ධන ටික ළමයින්ගේ දාගෙන යන්නේ කොහොමද? බස් එකේ ගෙනියන්න බෑ. එහෙමත් බැරි නම් ඩ්‍රයිවර් ඉන්ධන බටා ඇතුළුව අර ටොයෝටා ඩබල් කැබ් වලින් 4244ක් විශ්වවිද්‍යාලවල අයටත් දෙන්න කියලා මම ඉල්ලනවා. මං කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ දොස්තරලා ඉන්නවා 26කට වැඩිය. හැබැයි කවදාවත් රෝහල වෛද්‍යවරු සහ රෝගියා සහ රෝහල් ගැන කතා කරන්නේ නැහැ. ගුරුවරු ඉන්නවා ඇත්ත අරුමුදේ කතා කරන්නේ නැහැ. ආචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාලයේ නියෝජනය කරගෙන ආපු කට්ටිය ඉන්නවා. හැබැයි තම වෘත්තිකයා සහ ඒ ආයතනය ගැන කතා කරන්නේ නැහැ. මෙන්න මෙහෙම ප්‍රශ්න අද විශ්වවිද්‍යාලයේ ඇතුලේ තියෙනවා. ඊළඟ ඉස්සර විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු රට ගියේ මොකක් නිසාද? ආර්ථිකය නැති නිසා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විශ්වවිද්‍යාල ආචාර්යවරු රට යන්නේ වැඩ වැඩි නිසා. මොකද විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගේ හිඟය නිසා අද ඒගොල්ලන්ට සප්තවාර්ෂික නිවාඩු අනුමත කරන්නෙත් නැහැ. එතකොට මං අහනවා මේ අධ්‍යාපනය ගැන ඔයගොල්ලන් දීපු පොරොන්දු වලින් මොනවද කරේ කියලා, ඉෂ්ට කරේ කියලා? පාසල් වලට උපකරණ ටික දුන්නද? වැට් බැද්ද අඩු කරාද? ගුරුවරයාට 3/2 දුන්නද? 6% දුන්නද? කතිකාචාර්යවරු හිඟය අයින් කරාද? බදු නැති වාහනයක් දුන්නද? පර්මිට් එකක් දුන්නද? ආකල්ප කුසලතා වර්ධනය කරන්න වැඩපිළිවෙළවල් හැදුවද? හැකියාවට තැනක් දුන්නද? ගොඩනැගිලි හැදුවද? භාණ්ඩ හැදුවද? මේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දවස්වල මරු වැඩක් වෙනවා විශ්වවිද්‍යාලවල. මොකද්ද? මම සුබපතනවා චන්දන අබේරත්න රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට කැලණිය විශ්වවිද්‍යාලයේ ජීවත් වෙලා ඉන්න තාක් කල්ම පාවිච්චි කරන්න පුළුවන් විදිහට සම්මානිත ගෞරව මහාචාර්ය කියලා ගෞරව පදවියක් ලැබිලා තියෙනවා. සම්මානිත මහාචාර්ය කියලා. ඊට පස්සේ හැමෝම එතුමාට මහාචාර්යතුමා කියලා අමතන්න ඕනි. මම අර රටටම දැනෙන්න එක නිලධාරියෙක් ලිපියක් එවලා තියෙනවා. මුළු රටම දැනගන්න ඕන හින්දා මම ඒක සභාගත කරනවා. හැමෝම ඊට පස්සේ චන්දන අබේරත්න රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට සම්මානිත මහාචාර්ය නැත්නම් මහාචාර්ය කියන කැලල අනිවාර්යයෙන්ම කියන්නේ. අගමැතිතුමිය, පුළුවන් නම් කැලණියේ පුරවැසියෙක් වෙච්ච සපකස්කන්දේ හිටපු අපේ කතානායකතුමාටත් කොතනින් හරි කමන්නේ සම්මානිත මහාචාර්ය පදවිය කරන් දීලා හරි. අර එතුමා දැන් අසරණ වෙලා ඉන්නවා, උපාධි සහතිකේ හොයාගන්න බැරුව. ඒකටත් මොකක් හරි වැඩපිළිවෙලක් හදලා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වහාම හොර ආචාර්ය උපාධි ලබා දීමට මැදිහත් වෙන්න ඕනි. මොකද මේ ඔගොල්ලන් ඒ කාලේ හොඳට පෝස්ටර් ගැහුවා හොර උපාධි කඩ නවත්තන්න කියලා. ඉන්දියාවෙන් ඇවිත් හොඳලට උපාධිය ලබා දෙන ව්‍යාපාර අද එලිපිටිම සිද්ධ වෙනවා. ඊළඟෙන් තමයි ආණ්ඩුව කතිකාචාර්යවලු බඳවා ගන්න දෙන්නේ නැහැ. ප්‍රතිඵල ප්‍රමාද කරනවා, අලුත් පාඨමාලා පටන් ගන්න ප්‍රමාද කරනවා. ඒක සාපේක්ෂව මුදල් තියෙන ඇති හැකි අයට විකල්ප මාර්ග අධ්‍යාපන මාර්ග ඇති තරම් තියෙනවා. පුද්ගලික අංශය ගොඩනගලා තියෙනවා. ධර්මෝ ඒ
වාට
මම අවසන් කරනවා. දැන් බලන්න ශ්‍රී ජයවර්ධන බාහිර උපාධි කරන දරුවන්ට දේශන පවත්වන කතිකාචාර්යවරුන්ට දීමනා ගෙවීම නවත්තලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලවල ඒ වගේම මේ ගුරුහිගේ පියවන්න නැත්තේ වැඩබැරි මේ අංශ ප්‍රධාන මහත්තුරු ඉන්න නිසා කියන එකත් මම මතක් කරමින්, අද වෙනකොට විශේෂයෙන්ම මේ බඳවා ගැනීම පිළිබඳව නඩු මාර්ගයට කිහිප දෙනෙක් ගිහිලා තියෙනවා. මොකද ඉංග්‍රීසි මාධ්‍යයෙන් විදේශ අධ්‍යාපනයේ විදේශ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි ගත්ත අය ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්න මේ අය අතපහු කරන නිසා
අවසන්
කරනවා. ආචාර්ය BMW ජයසුන්දර කොළඹ විශ්වවිද්‍යාලයට, දමිත් චතුරංග සහ ආචාර්ය නාමල් නිශාන්ත කැලණියටත්, ආචාර්ය කුමුදුනි කාර්යපරම සබරගම විශ්වවිද්‍යාලයටත් එරෙහිව මේ විදිහට නඩු පවරලා තියෙනවා. මේවා අතිශයින් බරපතල චෝදනා. එහෙම නිසා අඳු ආණ්ඩුව හැටියට ඔබතුමියත් විශ්වවිද්‍යාලයක සේවය කරපු කෙනෙක් හැටියට අද මේ විශ්වවිද්‍යාල පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඔබතුමියගේ විශේෂ අවධානය යොමු කරන්න කියන එක මම මේ වෙලේ මතක් කරමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔබතුමිය මේ රටේ ඉන්න අධ්‍යාපනඥයන් ප්‍රවීණයන් හැම දෙනාම එකතු කරගෙන මේ රටට වැඩදායි විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්න විශ්වවිද්‍යාල පද්ධතියේ කඩා වැටීම අද සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහා මුලික ලබා දෙන්න කියලා ඉල්ලමින් මන්නේ හඬන ස්තුතියි.